कबी रहिमेत तुमा
स्तुति सभापत तुमनी मम कल्पना करा आंडवे हुंदम आर्थिक विशेषज्ञाव तमाय अंतिमेट दाला तियेने कथा करन्न आंडवे आर्थिक दनुम मेनगन्न पुलुवन विशेषज्ञयागे कथावे मम हितन्ने पुदुम कथावक् करा ඉතින් සභාපතිතුමනි රටක වාර්ෂික අයවැය විවාද කිරීම සහ සම්මත කර ගැනීම මහජන මුදල් කල්පනාකරණයේ මූලික කටයුත්තක්. රටේ පුරවැසියන්ට ආධුනිකයන්ට අයවැයේ හරය තේරුම් ගන්න නම් දෙන ඉලක්කම් ඇස්තිමේන්තු සහ උපකල්පනවල ස්වභාවය සහ ප්‍රමිතිය හරියට තිබිය යුතුයි. මේ වසරේ අයවැය ලේකණේ බරපතල අවගණනය කිරීමක් සිදු වෙලා තියෙනවා. ආදායම් සහ වියදම් දෙකේම එකම වාර්තාවේ පිටු දෙකක තැන් දෙකක ගණන් වෙනස්. එවැගේම අයවැය කතාවේ අයවැය ඇස්තිමේන්තු ලේකණේ සහ මූල්‍ය කළමනාකරණ වාර්තාවේ ගණන් ගැලපෙන්නේ නැහැ පරස්පරයි. 2021 අයවැය කතාවේ රාජ්‍ය ආදායම් අඩු වීමේ යෝජනා 36ක් තියෙන අතර ඒවට ගන්න විකල්ප මූල්‍ය ක්‍රියාමාර්ග කුමක්ද කියලා කොහෙවත් කියලා නැහැ. ඒ වගේම රාජ්‍ය වියදම් සඳහා යෝජනා 32ක් තියෙනවා. හැබැයි ඒවට මුදල් වෙන් කරලා නැහැ. මේක බරපතලයි. මේකෙන් හඳුන්වන්න පුළුවන්නේ අයවැය වාර්තා කිරීමේ ක්‍රමවේදේ ප්‍රමිතිය නේපාර බිඳවැටීමක් ඇති වෙලා තියෙන මේ වසරේ බරපතල විදිහට ප්‍රමිතිය වැටිලා තියෙනවා. ඒ නිසා විශ්වාසනීයත්වය ක්‍රෙඩිබිලිටි එක ඉතාම වැදගත්. අපි ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කරනවා නම් හිටපු මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මැතිතුමා වගේම මගේ මිත්‍ර ආචාර්ය හර්ෂඩි සිල්වා මේක විස්තරාත්මකව මේ සභාවේ කතා කරලා මේවා විශ්ලේෂණය කරලා මේවා ඔප්පු කරා මේ බොරු ඉලක්කම් ගණිත විද්‍යාව කිරීමෙන් ප්‍රතිවිපාකය එන්නේ මේ ආණ්ඩුවට පමණක් නෙවෙයි මේ රටටම මේ ප්‍රතිවිපාකය සිදු වෙනවා. විදේශ ආයෝජනය ගෙන්න ගන්න නම් සහ අඩුපොලියට ජාත්‍යන්තරේ ණය ලබා ගන්න නම් ප්‍රධාන සාධකයක් තමයි ඇදහිය හැකි දත්ත ඉදිරිපත් කිරීම. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය කළමනාකරණය කරන ශ්‍රේණිගත කිරීමේ ආයතන අප රට ආර්ථිකය ඇගැයීමක් කරන විට ඒ වගේ ඇදහිය හැකි දත්ත තියෙන්න ඕනේ. ඔබ දිගටම මේ ආණ්ඩුව මූඩි සායතනයේ ගරු අගමැතිතුමා දිගටම අපහාස කරා චෝදනා කරා ඔවුන් මේ අගයීම කරලා රට පහත හෙලපු නිසා ඒගොල්ලන්ට අපහාස කරා චෝදනා කරා. හැබැයි ඒගොල්ලෝ ඒ ඩවුන් ග්‍රේඩ් එක කරේ ඇයි කියලා තමුන්නාන්සලා කල්පනා කරේ නැහැ. මූඩිස් ආයතනය ඔබට දිගටම අවවාද කරා රාජ්‍ය ආදායම අවිධිමත්ව කපා හරින්න එපයි කියලා, මූල්‍ය ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මතක් කරා. ඒ වගේම සීමාව ඉක්මවා මුදල් අච්චු ගන්නකොට අපේ ආර්ථිකයට විශාල තර්ජනයක් ඇති වෙයි කියලා දිගටම මතක් කරා. මේ ගැන කල්පනා කරේ නැහැ. ඔබ ඒකට ඇහුම්කම් නොදී දෙකම කරා. මොකද්ද ප්‍රතිඵලය? ගජමිතුරන් පෝෂණය කරන්න රාජ්‍ය ආදායම කපා හැරියා. අනිත් පැත්තෙන් මාර්තු මාසේ විතරක් රුපියල් බිලියන 165ක් මුදල් අච්චු ගහලා මේ රටේ මුදල් අස්ථායීතාවයක් මොනිටරි ඉන්ස්ටැබිලිටි එකක් රටේ ඇති කරා. මේක මේ රටේ ආර්ථිකයට ඔබතුමන්ලා අසීමිත වද දුන්නා. වද දීලා මොකද්ද කරේ? කොරෝනා එක පිට ඒක පැටෙව්වා. මේක තමයි යථාර්ථය. ප්‍රතිඵලය මොකද්ද? මූඩිස් ආයතනයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රමිතිය අවප්‍රමාණය කරා CAA1 කියන මට්ටමට. ඊළඟට ජාත්‍යන්තරයේ තව චාන්ස් එකක් දුන්නා. ජාත්‍යන්තරයේ ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ ආයෝජකයන් බලන් හිටියා. ඔබ ඉදිරිපත් කරන අයවැයෙන්වත් මේ රට ගොඩ ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයිද කියලා. හැබැයි මොකද්ද ප්‍රතිඵලය? මේ වෙනකොට ලෝකයේ තියෙන ඉතුරු ප්‍රධාන මූල්‍ය ප්‍රමිති ආයතන දෙකත් අපිව අවප්‍රමාණය කරා. මේක තමයි අයවැය ඉදිරිපත් කෙරුවාට පස්සේ ප්‍රතිඵලය. ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් කියන ආයතනය සහ ෆිච් රේටින්ග්ස් අපිව අවප්‍රමාණය කරලා ඉවරයි දැන් වෙනකොට. හැබැයි මේ රජයේ ප්‍රධාන ආර්ථික ඔස්තාරලා ඉන්නවා, උපදේශකවරු ඉන්නවා, මේ සභාවෙත් ඉන්නවා ඒ වගේ ලොකු මිනිස්සු. ඒගොල්ලන්ට ලොකු දැනුමක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සු. මේ අයගේ බුද්ධි විශ්ලේෂණය මත ඒගොල්ලෝ කියයි මේ ශ්‍රේණිගත කරන ආයතන හරියට මේ වැඩේ කරලා නැහැ, මේක වෙන මොකක් හරි කුමන්ත්‍රණයක් කියලා. විමල් වීරවංස ඇමතුමා ඉන්නවනම් එතුමාගෙන් ඇහුවානම් එතුමා කියයි මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. අර මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගෙන් ඇහුවානම් මේ ශ්‍රේණිගත කිරීම ගැන එයා කියයි මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩක් කියලා. මොකද මේක මේගොල්ලන්ගේ බුද්ධි මට්ටම ඔච්චර එතනින් එයාට හිතන්න බෑ. මේක තමයි ඇත්තටම මේ ප්‍රමිති ආයතන සහ ආයෝජකයන් රාජ්‍ය ආදායම් කපා හැරීම ඔහෝ මුදල් අච්චු කර ගැනීම දියා බලන්ට ඕනේ නෑ. ඒගොල්ලෝ අපේ ප්‍රමිති අපේ ශ්‍රේණි අඩු කරන්න තව හේතු ගොඩක් තියෙනවා. මොකද්ද මේ ආණ්ඩුවක් මේ රටේ ආණ්ඩුවක් තියෙනවා.
ඔබතුමා මේ ආර්ථිකය ගැන අපෙන් අහන්නේ කියපු සමග ඔබතුමාගෙන් අහනවා දන්නේ නැති නිසා ආර්ථිකය අෆ්ගනිස්තානයේ රට පල්ලෙහාට තමුනාසල බස්සලා දුන්නා නේක කොහොමද කරේ කියලා කියන්නේ අෆ්ගනිස්තානයේ රට පල්ලෙහාට බස්සලා දුන්නා නේ ඒක කොහොමද කරේ කියලා කියන්නකෝ
අර සභාපතිතුමනි මේ රටට පළමුවෙන්ම මේ ශ්‍රේණිගත කිරීමේ ආයතන ටික ගේන්න තීරණය කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට 2005 මේ ශ්‍රේණිගත කිරීමේ ආයතන ටික පළමුවෙන්ම ලංකාවට එන්නේ 2007 ඔබතුමන්ලගේ ආණ්ඩුව යටතේ. හැබැයි 2007 සිට 2020 වෙනකන් අවුරුදු 13ක්ම අපේ රටේ කිසිම දවසක අපේ ශ්‍රේණිය B grade එකට වඩා පහළට වැටුනේ නැහැ. අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ ශ්‍රේණිගත කිරීම C grade එකට වැටිලා තියෙනවා පළවෙනි වතාවට ඉතිහාසයේ. මං හිතන්නේ ඒ ගෞරවයත් යන්න ඕනේ නැති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒ නිසාම තමයි අපි කියන්නේ සර් ෆේල් කියලා. කරන්න බැරි දේ එතුමා කරලා තියෙනවා. ඉතින් ගරු සභාපතිතුමනි මේ දවස්වල මේ ආණ්ඩුව පැත්තේ ඉන්න අය දිගටම කතා කරනවා රිවර්ස් පෙත්ත ගැන. මං අහනවා නිතරම මේ වචනේ රිවර්ස් පෙත්ත ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ මේගොල්ලෝ පොඩ්ඩක් පොඩි වයර් මාරු වීමක් සිදු වෙලා තියෙන මේ රිවර්ස් පෙත්ත ගැන කතා කරනකොට. මොකද රටේ තියෙන ආර්ථික ප්‍රශ්න මත මේ රිවර්ස් පෙත්ත ගැන කතා කරනකොට රිවර්ස් පෙත්ත අරන් තියෙන්නේ බන්ධනාගාරයේ නෙවෙයි රිවර්ස් පෙත්ත අරන් තියෙන්නේ මං හිතන්නේ භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන්ලා. මොකද මේ ආර්ථිකය අද රිවර්ස් එක යන්නේ. ඒ වගේම රාජ්‍ය ආදායම් රිවර්ස් එක යන්නේ. පොදු ජනයාගේ ආදායම් ටිකත් රිවර්ස් එක යන්නේ. ඒ නිසා මම මේ රිවර්ස් පෙත්ත භාණ්ඩාගාරයේ අරන් තියෙනවා කියලා ඔප්පු කරන්න වෙන කවුරුත් නෙවෙයි බන්දුල ගුණවර්ධන ඇමතුමාම මේ සභාවේ ප්‍රකාශයක් කරා. එතුමාගේ ප්‍රකාශය ගැන මම දේශපාලනය කරන්න කැමති නැහැ. හැබැයි එතුමා අවංකව එතුමා ලොකු පීඩනයකින් කිව්වේ මේ භාණ්ඩාගාර නිලධාරීන්ලා මේ පාර්ලිමේන්තුව නොමග යවනවා කියලා. බරපතල චෝදනාවක්. ඒ අය එතුමා කියන පාර්ලිමේන්තුව නොමග යවන නිලධාරීන් ඉන්නේ කියලා. එතකොට ඒ වගේ තත්වයක් තියෙද්දි තමන්ගේ භාණ්ඩාගාරයේ විශ්වාස කරන්න බැරි නිලධාරීන් ඉන්නේ මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද? මේක තමයි තත්ත්වය. බන්දුල ගුණවර්ධන ඇමතුමා කියපු එක සාතික වෙනවා. මොකද ඒ වෙනකොට මේ දක්ෂ කළමනාකරුවෙක් වෙන දේශීය ව්‍යාපාරික හිමියෙක් වෙන ප්‍රභාස් සුභසිංහ මහතා අපනයන මණ්ඩලයේ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලාස් වෙනවා. එතුමා ඉල්ලාස් වෙන පුද්ගලික හේතු මත කියලා කිව්වේ. හැබැයි එතුමා ඇත්ත කියන්න යන්නේ නැහැ ඇයි අස් වෙන්නේ කියලා. ඒ වගේම ජෝන් කීල් සමාගමේ හිටපු සභාපති
බන්දුල ගුණවර්ධන ඇමතුමා
මේ ගරු කබීර් රෂීම් ඇමතුමා මගේ නම දෙවරක්ම සඳහන් කළා. මම මේ ගරු සභාවට කිව්වේ ආණ්ඩුව කාගේ තිබුණත් මේ පාර්ලිමේන්තුව විසින් කළ යුතු කාර්ය කරන්න දෙන්නේ නැති සමහර මේ නිලධාරීන් එදත් අදත් හැමදාම ඉන්නවා. ඒ අය විසින් ඒ අයගේ න්‍යාය පත්‍ර 90 අගමැතිතුමාට ජනාධිපතිතුමාට ආණ්ඩුවට නැති බලයක් ආරෝපණය කරගෙන සමහර නිලධාරීන් ඉන්නවා කියලා.
සභාපතිතුමනි මම ඒ නිසා කියන ප්‍රභාස් සුභසිංහ මහතා ඉල්ලාස් වුණා. ඒ වගේම ජෝන් කීල් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා BOI එකේ සභාපතිතුමා ඉල්ලාස් වුණා. එතුමා අයින් වුණා. මේ ඔක්කොම මේ වෙලාවේ අයින් වෙනකොට මට තේරෙන්නේ ගරු අගමැතිතුමනි නැවේ කුඹගා ගිලෙන්න කලින් එක එක්කෙනා දැන් නැවෙන් පනින්න පටන් ගන්නවා කියන එක තමයි තේරෙන්නේ. එක එකෙන් යනවා. මේ මෙන්න එකයි කිව්වම යතියයි. ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව කන්ට්‍රෝල් කරන්නේ මම හිතන තරමට ඊනියා වියතුන් කණ්ඩායමක් සහ රඟපාන උගතුන් පිරිසක් සහ නව ධනේශ්වර පන්තියට අයිති ව්‍යාපාරිකයන් පිරිසක්. මේගොල්ලෝ සඳහා තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. අගමැතිතුමාට ඒක තේරෙනවා ඇති. මේ ආණ්ඩුව කන්ට්‍රෝල් කරන මේ කණ්ඩායම හැබැයි එක දෙයක් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ අවුරුද්දක් ඇතුළ හීරෝ ටු සීරෝ කරලා ඉවර කරලා තියෙන්නේ. අද වෙනකොට සීරෝ කරලා ඉවරයි. ඒක තමයි තත්ත්වය. ඒ නිසා තමයි දැන් හීරෝ ටු සීරෝ වෙලා ඉන්න එතුමාට අපි කියන්නේ සර් ෆේල්. රටම කියන්නේ සර් ෆේල් කියලා. වෙන මොනවා කියන්නද? ගරු සභාපතිතුමනි, මේ රටේ ජනතාව දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, නෝත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම පාර්ම බලයට එන්නේ එයාලා ජාතිය, කුලය, ආගම, පන්ති අතර බෙදීමක් ඇති කරලා, නැත්නම් වෛරය වපුරලා. එනිසා මේ ආණ්ඩුව දිය ඡන්දයේදී ජාතික ආරක්ෂාව ගැන ගොඩක් කතා කරා. හැම තැනම ජාතික ආරක්ෂාව ප්‍රධාන සටන් පාඨක් කරා. ගෝලීය ත්‍රස්තවාදයට මූණ දෙන්න පුළුවන් නවීකරණය කරන තාක්ෂණික ඉහළම ජාත්‍යන්තර තලයට බුද්ධිංශයක් දියුණු කරනවා කියලා රටට පොරොන්දුවක් දුන්නා. බලය ගත්ත ගමන් පාස්කු ඉරිදා බෝම්බය පසුපසෙන් ඉන්න කවුද කියලා හොයා දෙනවා කියලා කිව්වා. මහබැංකු හොරුන්ට දඬුවම් දෙනවා කිව්වා. අර්ජුන මහේන්ද්‍රන්ව හොයලා ගෙනල්ලා දෙනවා කිව්වා. දැන් අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි. දැන් නොවැම්බර් 20 දැන් මෙච්චර වෙලාවක් ගිහිල්ලා තාම හොරු අල්ලලා නැහැ. කවුරුත් හොයලා නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම
කවුද අර්ජුන මහේන්ද්‍ර යවන්න ඉඩ දුන්නේ? එවල කොහෙද හිටියේ? ආර්ථිකෝස්පාලගේ තාත්තා මොකද?
අනේ මේ hina යනවා මේගොල්ලෝ අහන දේවල් වලට. සභාපතිතුමනි, මම කැමති නොවැම්බර් 21 වෙනිදා මේ සභාවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ කරපු කතාවක් කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයකට වී මිල හාල් මිල ගැන කතා කරනකොට මහින්දානන්ද අලුත්ගමගේ කියනවා, මම උපුටා ගන්න හැන්සාඩ් එකෙන් ඇමතුමා කියනවා මෙන්න මෙහෙම, ගරු කින්ස් නෙල්සන් මැතිතුමනි, පසුගිය කන්නේ අපි මේ රටේ හෙක්ටයාර් 4,26,000 වගා කළා. ඔබතුමන්ලා කීත කියන්න ඕනේ අපි මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් නිෂ්පාදනය කළා. මාසිකව අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1,95,000යි. පෙබරවාරි මාර්තු වනතුරු අවශ්‍ය සහල් ප්‍රමාණය මේ රටේ තිබෙනවා. හැබැයි සහල් හංගලා, සහල් නැති ප්‍රශ්නයක් නොවෙයි තිබෙන්නේ, සහල් හංගලා. දැන් මේක කියන්නේ කවුද? මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා මේක කියන්නේ. මම කියන්නේ සභාපතිතුමනි, ජාතික ආරක්ෂාව ගැන කතා කරපු අය, අපේ කාලේ බුද්ධිංශ දුර්වල කරුවා කියලා කියපු අය, ආපු ගමන් බැංකු හොරු අල්ලනවා, ත්‍රස්තවාදීන් අල්ලනවා කියපු අයට හංගපු හාල් ටික හොයාගන්න බැරි ආණ්ඩුවකට හොයද බැංකු හොරු අල්ලන්නේ, හොයද ත්‍රස්තවාදීන් අල්ලන්නේ? ලැජ්ජනේ. මෙයාම කියනවා හාල් හංගලා කියලා. හාල් හොරු ටික අල්ලගන්න බැරි දුර්වල ආණ්ඩුවක්. හරි ලැජ්ජයි කියන්නේ.
කිසිම ලැජ්ජාවක් නැහැ කියන්නේ. කිසිම ලැජ්ජාවක් නැහැ කපිර රමතුමා. ඔබතුමා මගේ නම සඳහන් කළා කිව්වා. මම කිව්වේ ඔව්, මම ඔබතුමා කියපු දේ කිව්වා. මම කිව්වා හැබැයි හාල් මාෆියාවක් විසින් හාල් හංගනවා. හැබැයි මම ඔබට කිව්වා ඔබ කියවන්න. ඔබ අහන්න මම කියපු එක අහන්න. මම කිව්වා අද රටේ කිසිම හාල් හිඟයක් නැහැ. සියලු දෙනාට හාල් තියෙනවා. ඒ නිසා මහ බැංකු බොරු අල්ලන එක වෙනම දෙයක්. කිසිම රටේ හාල් හිඟයක් නැහැ. හැබැයි ඕන කෙනෙකුට හාල් තියෙනවා. බොරු කියන්න බෑ තමුන්නාසේ.
දැන් අද පොඩ්ඩක් වයර් ෂෝට් වෙලා. ගරු සභාපතිතුමනි, 1994 සිට 2020 දක්වා අවුරුදු 25ක් මේ රට පාලනය කරලා තියෙන්නේ මේ කණ්ඩායමමයි. ලැජ්ජ නැතුව මෙතෙන්ට අවිලා කියනවා. ප්‍රශ්න තියෙනවා රටේ, දෙවෙන ප්‍රශ්න තියෙනවා කියලා. අවුරුදු 20කම වගකීම ඔවුන්ගේ අතේ තියෙන්නේ. බලය ගත්තෙත් UNP-ට, හැමදාම UNP ප්‍රතිපත්ති වලට විවේචනය කරලා. ඒ දවස්වල සිට එක්සත් ජාතික පක්ෂයේ JR ජයවර්ධන මැතිතුමාට ගැව්වා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ගැව්වා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාට ගැව්වා. ඔයාලම තමයි මෙතන ඉන්න කණ්ඩායම තමයි ගාමිණී දිසනායක මැතිතුමා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න බලනකොට මහපාරේ පෙළපාලි ගියේ. R ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ගහන්න බලනකොට ඒවට විරුද්ධව පාරට බැස්සේ මේ කණ්ඩායම තමයි. JR ජයවර්ධන මැතිතුමා රූපවාහිනිය මේ රටට හඳුනා දෙනකොට මේ රටේ සංස්කෘතිය, අපේ ජාතිය ඉවර වෙයි කියලා කෑ ගැව්වේ මේ කණ්ඩායම තමයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇඟලුම් කර්මාන්ත හදනකොට ජංගිමාන ෆැක්ටරි ගහනවායි කියලා විවේචනය
කරේ. JR
ජයවර්ධන මැතිතුමාගේ විධායක ජනාධිපතිකම එයාගේම ව්‍යවස්ථාවට විවේචනය කරේ මේ කණ්ඩායම තමයි. හැබැයි මේවා ටික ඔක්කොම තමන්ගේ වගේ බදාගෙන ඉන්නේ අද මේ කණ්ඩායමම පමණයි. මේ රටේ තියෙන්නේ මේ ලොක් නායකයෝ කරපු ටික විතරයි. ඒ නිසා කතානායකතුමනි, රටේ බොරු මතයක් හැදුවා UNP රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා කියලා. රටේ දේපල විදේශිකයන්ට විකුණනවායි කියලා. මේ රට ඇත්ත දැනගත යුතුයි. මම අද කියන්නම්, 1995 1995 අනුපායේ ලංකා ගෑස් කොම්පනිය පුද්ගලීකරණය කරනවා 96 ඔරියන්ට් ලංකා එක විකුණනවා 1997 ශ්‍රී ලංකා ටෙලිකොම් එක විකුණනවා 1998 ශ්‍රී ලංකා නෑලයින් එක විකුණනවා ඊළඟට වතු සමාගම් ටික අවුරුදු 5කට තිබුණු බද්ද අවුරුදු 50කට දීර්ඝ කරලා ඉන්දියන් කොම්පනි වලට බාර දෙනවා 2005 සිට මහින්ද රාජපක්ෂ මහතා ඒ කාලේ ඇමිලි මිටිය කඩදාසි සමාගම ඕස්ට්‍රේලියන් කොම්පනියකට විකුණනවා සෝමාවති චෛත්‍ය වටේ තියෙන අක්කර 5000 ඇමරිකන් කෙසල් වගා කොම්පනියකට විකුණලා දානවා මාවනල්ල කුට්ටි රබර් කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට විකුණලා දානවා මහවැලියට අයිති මුතුවැල්ල සහ සිද්දපුර ගොවිපළවල් දෙක සෝලි කැප්ටන්ට විකුණනවා ඒ වගේම බීජ නිෂ්පාදනය කරන ගොවිපළවල් තුනක් පැල්වැහැර හිමුරක්ගොඩ කටුගස්සොට සෝලි කැප්ටන්ට විකුණලා දානවා ඒ සමාගම් වලට ඒ ටික දෙනවා ත්‍රස්තවාදීන්ගේ මුදවගත්ත කිලිනොච්චි ගොවිපළ මේ සරත් ෆොන්සේකලා මුදවගත්ත ගොවිපළ සෝලි කැප්ටන්ට විකුණනවා මේ ටික දීලා ඊළඟට පෝත් සිටි එකක් කර 50ක් අධ්‍යාරක්ෂිත කලාපේ චීන ආණ්ඩුවට සින්නක්කර වලියලා දෙනවා අපි බලෙන් එක අපහු ගත්තේ හැබැයි හමුදා මූලස්ථානය ඊළඟට හමුදා මූලස්ථානය චීන සමාගමකට විකුණලා දානවා ලැජ්ජාව කතා කරනවා
your time is over
ගරු සභාපතිතුමනි මම ඉවර කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ඇවිල්ලා ආපු ගමන්ම අක්කර 3ක් අධ්‍යාරක්ෂිත කලාපේ ගෝල් ෆේස් එකේ අක්කර 3ක් චීනයට විකුණලා
හරි බොහොම ස්තුතියි
මේ වරාය තියෙන ECD පරියන්තය ඉන්දියාවට විකුණලා දැන් අධිවේගී මාර්ගය
නාමයේ මේ කාලය අවසන්යි ඔව්